අයිබුවන් දරුණේ අපි විශේෂයෙන් 10 වසරට සංවිධානා මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළව අවසන් පාඩම විදියට සැලකෙන නිශ්චල ඡායාරූප ශිල්පයේ සහ ඒ වගේම ශිල්පීය නිපුණතා කියන කොටස ගැන අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන් විෂය හදාරන දරුවන්ට ප්‍රායෝගිකව අධ්‍යයනය කළ හැකි විෂය මාලාවක් විදියට තමයි මේ නිශ්චල ඡායාරූපකරණය ගැන අපි සඳහන් කළ යුතු වන්නේ. ඒටි හේතු සාධකයේ වෙන්නේ අපි දන්නවා දැන් කැමරාවක් නේද භාවිතා කිරීම පිළිබඳව දැන හඳුන ගැනීම එක විෂයපතයකට අදාළ වෙනවා හා සමානවම ජීවිතයේ නේද අපට අපේ විවිධ සුවිශේෂී අවස්ථාවන් සනිටුහන් කරනකොට ඒවා ඡායාරූප කර ගැනීමටත් නිපුණතාවයන් වර්ධනය කර ගැනීම මම හිතන්නේ වඩා වැදගත් වෙන විශේෂේෂ්ත්‍යක් විදිහට සැලකෙනවා මේ ඡායාරූපකරණය ගැන සාකච්ඡා කරනකොට. ඉතින් අපි 6 වෙනි පාඩම් ඒකකයේ විදිහට තමයි මේ නිශ්චල ඡායාරූප සහ ශිල්පීය නිපුණතා කියන කොටස පුතේ අපි භාවිතයට ගන්නෙ. විශේෂයෙන්ද ඡායාරූපකරණය ගැන කතා කරනකොට අපට ඇත්තටම කතා බහ කරන්න සිද්ධ වෙන කාරණා තමයි මීට නේද අවුරුදු 10කට 15කට වගේ එහා පැත්ත ගැන අපි සාකච්ඡා කරනකොට ඒ කාලේ භාවිතා කරපු ඡායාරූප ශිල්පීය ක්‍රමවේදය හා වර්තමානයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පීය ක්‍රමය අතර වෙනස්කම් ගණනාවක් අපට හඳුනාගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 15කට වගේ එහා පැත්තේ අපි පරිහරණය කරපු ඡායාරූප ශිල්පීය ක්‍රමවේදයේදී අපි භාවිතයට ගත්තී මේ අර සෙයා පටල උපයෝගී කරගෙන ෆිල්ම් රෝල් කියලා අපි කියනවා මේවට. මෙන්න මේ සෙයා පටල උපයෝගී කරගෙන සිදු කර ලබන ඡායාරූප ශිල්පීය ක්‍රමවේදයේ තමයි අපි අනුගමනය කරේ. ඊට පස්සේ මේ සෙයා පටල විශේෂයෙන් අපි නැවත රිවයින් කරලා ඒක ගිහින් දෙනවා ස්ටුඩියෝ එකකට ගිහිල්ලා අපි එතනින් ඡායාරූප ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඒ කාලේ තිබුණේ. නමුත් අද වෙනකොට මේ ක්‍රමවේදය යල්පැන ගිය ක්‍රමවේදයක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ විශේෂයෙන් මේ වගේම බැටරි දෙකක් එක්කලා ක්‍රියාත්මක කිරීම ඊට පස්සේ ඒක නැති කැමරාවට අපි මේ පුද්ගලින් හසු කර ගැනීම මේ ක්‍රියාවලියේදී එදාට වඩා අද ජනප්‍රිය සාධකයක් බවට පත් වෙලා තියෙන එකට හේතු සාධක වෙලා තියෙන්නේ කැමරාවකින් ඡායාරූප ගැනීම හා සමානවම ඊට අමතරව ජංගම දුරකථනයකින් නේද ස්මාර්ට් ජංගම දුරකථනයකින් මේ ඡායාරූප ගැනීම කියන කාරණාවත් අද දවසේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙන නිසා මේ සියලු ශේත්‍ර ආවරණය කරගනිමින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඇත්තටම මේ සෙයා පටල යොදාගෙන කැමරාකරණය තුළ යෙදීම එක යල්බැනගේ කාරණාවක් විදිහට අපි සැලකෙනවා. එහෙත් අද වර්තමානයේ වෙනකොට මේ ඩිජිටල් කැමරාව සුලභ දෙයක් බවට සමාජය තුළ අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබිලා තියෙනවා. එතකොට විශේෂයෙන් හැබැයි මේ ඩිජිටල් කැමරා ටිකක් මේ මිල අධික කැමරා බවට පත් වෙලා තිබෙනවා. නමුත් අර මුල් කාලේ සෙයා පටල යොදන කැමරාව මිලෙන් අඩු බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා කැමරාවේ ගුණාත්මක භාවය සහ කැමරාවේ තාක්ෂණික අතින් නැතිලා තියෙන සාධනීය දියුණුව මූලික කරගෙන තමයි පුතේ ප්‍රධාන වශයෙන් අද වෙනකොට මේ කැමරාවක මිල තීරණය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි වෙළඳපොළකින් කැමරාවක් මිලදී ගන්නකොට පවා එහි පවත්නා තාක්ෂණික වශයෙන් භාවිතා කිරීමේදී තිබෙන ස්වરૂපයන් හා ස්වභාවයන් ගැන අවධානයට ලක් කරලා අපි ඒවා පිළිබඳව මේ ලබා ගැනීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි දන්න දැන් අර ජංගම දුරකථනය හරහත් අපට ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙලා තියෙනවා. ඔබ දැකලා ඇති සමහරලාට අද වෙනකොට ජංගම දුරකථනයේ කැමරා කිහිපයක් එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය අපි දකිනවා. ඊට අමතරව ඒ ජංගම දුරකථනය තුළදී මේ ඡායාරූප ලබා ගැනීමේදීත් කිසියම් ආකාරයේ තාක්ෂණික නිපුණතා ජංගම දුරකථනයේ සතුව පවතින අවස්ථාවත් අපට අහන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. කොහොම වෙතත් අපි මේ නිශ්චල ඡායාරූප ශිල්පීය නිපුණතාවය ගැන අධ්‍යයනය කරන එක, ඒ ගැන ඉගෙන ගන්න එක වඩා වැදගත් වන සාධකයක් බවට අද දවසේ පත් වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරන්නට උවමනා කරනවා. අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ කැමරාවෙන් ඡායාරූප ගැනීම ඉතා නිර්මාණශීලී කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතු සාධක වෙන්නේ මේ කැමරාවට අපි යමක් හසු කර ගැනීමේදී ඒක පුද්ගලයාගේ නිර්මාණශීලී ස්වභාවයත් එක්කලා සම්බන්ධ වෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔය මට මතකයි මේ මුණ ගැහුණා මට වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ළඟදී මට මුණ ගැහුණා. ඉතින් ඔහු ඉවත් කරලා දාලා තිබුණ ඡායාරූප ගණනාවක් මේ භාවිතයෙන් කියන්නේ විශේෂයෙන් මේ නිසියාකාරයෙන් ලබාගත නැති ඡායාරූප කියලා. ඉතින් මම ඔහුත් එක්ක කතා බහ කරා. මට ඇත්තටම මේ වෙලාවේ තේරුනේ නැහැ මේ ඇයි මේ ඡායාරූප ඉවත දාලා තියෙන්නේ කියන කාරණාව. පස්සේ මම ඇහුවට පස්සේ ඔහුමට විශේෂයෙන්නේ ඡායාරූප එකිනෙක අරගෙන මට පෙන්වලා දුන්නා මෙන්න මේ අඩුපාඩු නිසා මෙන්න මේ අඩුපාඩු නිසා නේද කැමරාව එතකොට අපි හසු කරගන්න ඕනේ පුද්ගලයාගේ ඉරියව් ස්වභාවය අනුකූලව ඊළඟට ඒ ඇතිලා තියෙන ආලෝකයේ පිළිබඳ ප්‍රශ්න ඊට පස්සේ ඒ ඇඳිලා තියෙන අඳුර පිළිබඳ සාධකයන් ඊට පස්සේ සමහරට ඇඳුමේ කොටස් ඉවත් නැත්තම් කොටස් මේ ඉවත් වෙලා තියෙන ස්වරූපයේ මූලික කරගෙන මේ ස්වරූපය මූලික කරගෙන ඔහු මට කියලා දුන්නා මේ චාරූප ගැනීමේදී අපි සැලකිලට භාජනය කරන ඕන කාරණා ගණනාවක් කියලා දුන්නා. එතකොට ඇතට වෘත්තීය චාරූප ශිල්පියෙක් බවට පත් වෙනවා නම් මේ නිපුණතාවන් සංවර්ධනය කර ගැනීම කොතරම් යෝග්‍යද කියන කාරණාවත් ඒ හරහා අපට තේරුම් ගන්න හැකියාවක් පුතේ ලැබෙනවා. විශේෂයෙන්ම මේ පාසල් මට්ටමේදී මේ නිශ්චල ඡායාරූප පිළිබඳ මූලික නිපුණතා අත්පත් කර ගැනීම ඉතා වටිනා කියන සාධකයක් බවට පත් වෙනවා. මොකද හේතු සාධකයේ තියෙන අපි දන්න අපිට අපි හැමෝටම උපන්දින සාද වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට විවාහ මංගල උත්සව වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර පැවැත්වෙන නේද විවිධ උත්සව කටයුතු වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරලාට ඥාතීන් ගෙදර පැමිණීමක් වෙන්න පුළුවන්. එතකොට මේ පිළිබඳ වෘත්තීය මට්ටමින් එහෙම නැත්නම් කිසියම් නිපුණතාවක් ඔබ සංවර්ධනය කරගත්තට පස්සේ ඔබ එතන කැපිපෙන පුද්ගලයා බවට ඔබට පත් වෙනත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඇයි හොඳ ලස්සනට ෆොටෝ එකක් ගන්න හැකියාවක් තියෙන්නේ ඔබට කියන හැඟීම ඇති වෙනට පුළුවන්. මොකද ඔබ යමක් ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා අද දවසේ අපි මේ කතා බහ කරන පාඩම නේද නිශ්චල ඡායාරූප ශිල්පියෙ නිපුණතා ගැන ඉගෙන ගන්න එක කොතරම් යෝග්‍යද කියන කාරණාවත් පුතේ අපට අධ්‍යයනය කරන්න හැකියාවක් ලැබෙනවා. ඔබ නේද ඔබ එතකොට ඔබේ පවුල තුල එහෙම නැත්නම් ඔබේ මේ ඥාතීන් ඉස්සරහා ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙන හැකියාව සංවර්ධනය කරගන්න පුළුවන් කියන කාරණාවත් අපිට ඔබට මතක් කරලා දෙනවා. ඒ නිසා අද දවසේ අපි මේ කතා බහ කරන පාඩම පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න කියන කාරණාවත් පුතේ අපි සඳහන් කරනවා. ඒ නිසා මේ දැන් ඔබේ නිර්මාණකරණයේ ආරම්භය බවට පත් කරගන්න පුළුවන් නේද මේ පාඩම අහවර වුණාට පස්සේ ඔබ නේද ඔබ ගෙදර තියෙන කැමරාව හරි එහෙම නැත්නම් ඔබේ තියෙන ජංගම දුරකථනයේ තියෙන කැමරාව හරි උපයෝගී කරගෙන මේ කියන ශිල්පීය නිපුණතාව පිළිබඳ අවධානයෙන් යොමු වෙන්න කියන කාරණාවත් අපි ඔබට සඳහන් කරනවා. මේ නිශ්චල ඡායාරූපයක් ගැනීමේදී පුතේ ප්‍රධාන වශයෙන් පාර්ශව හතරක් ඒට සම්බන්ධ කරගන්න අපට සිද්ධ වෙනවා. පළවෙනි පාර්ශවය තමයි මෙහි ප්‍රමුඛයා බවට පත් වෙන්නේ කවුද මේ ඡායාරූපය ලබා ගන්න ඡායාරූප ශිල්පියා. එහෙනම් ඔබ වෙන්නත් පුළුවන්. දෙවෙනි පාර්ශවය තමයි කැමරාව. අපි නේද අපේ දෑතේ රැඳිලා තියෙන කැමරාව තමයි දෙවෙනි පාර්ශවය බවට පත් වෙන්නේ. තුන්වන පාර්ශවය තමයි අපි ලබා ගන්න බලාපොරොත්තු වන නේද අරමුණ හරි දර්ශනය හරි තුන්වන පාර්ශවය බවට පත් වෙනවා. හතරවන පාර්ශවය බවට පත් වෙන්නේ ආලෝකය. දැන් සමහර වෙලාවට මේව සාමාන්‍ය අත්දැකීම් ඔබට තියෙනවා. අපි රාත්‍රියේ සමහර වෙලාවට නේද ෆොටෝ එකක් ගන්න යොමු වෙනවා නැත්නම් ඡායාරූපයක් ගන්න යොමු වෙනවා. එතකොට ආලෝකය ගැන සැලකිලිමත් අපි නොවුනොත් එහෙම මොකද වෙන්නේ අපට අදාළ මේ පුද්ගලයා හරි එහෙම නැත්නම් අදාළ වස්තුව හරි ග්‍රහණය කරගන්නට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඡායාරූපයක් ගැනීමේදී මෙන්න මේ පාර්ශව හතර පිළිබඳව අවධානයක් යොමු කිරීම වඩා වැදගත් වෙනවා. එන එක වෙන්නේ මොකක්ද ඡායාරූපය ගන්න පුද්ගලයා ඊළඟ කැමරාව ඊළඟ නේද දර්ශනෙට හසු කරගන්න පුද්ගලයා හෝ වස්තුව ඊට පස්සේ නේද ඊළඟ කාරණා තමයි ආලෝකය ගැන සැලකිලිමත් වීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා ඡායාරූප ශිල්පීය නිපුණතාව සංවර්ධනය කර ගැනීමේදී. ඒ වගේම මේ නිපුණතාව සංවර්ධනය වෙන්නට උමනා කරන්න එකා තුලද නිපුණතාව සංවර්ධනය වෙන්න ඕන කාරණාව සිදු වෙන්න ඕන ඡායාරූපයේ පෙනී සිට පුද්ගලයා තුල නෙවෙයි ආත් තුල දෙන සිද්ධ වෙන්න ඕන. එහෙනම් නිපුණතාව සංවර්ධනය වෙන්න ඕන ඡායාරූප ශිල්පියා තුල. මොකද එයාට තමයි හැකියාවක් තියෙන්නේ නේද මේ නිර්මාණශීලී ඡායාරූපයක් ලබා ගැනීම සඳහා. ඔබ සමහරලාට දැකලා ඇති ඔය විශේෂයෙන් ඔය විවාහ මංගල උත්සවවලදී එහෙම ඡායාරූප ශිල්පීන් ඡායාරූපගත කරනවා දැකලා ඇති. සමහරලාට ගිහිල්ලා නේද ඒ අදාළ මනමාලි හරි වනමාලේ හරි ළඟට ගිහිල්ලා නේද තමන්ට අවශ්‍ය ඡායාරූපය ලබා ගැනීම සඳහා ඔහු නේද අයව සකස් කරන ආකාරය ඔබ දැකලා ඇති නේද. ඒ වගේම එතනදී ආලෝකය භාවිතා කරන ආකාරය ඔබ නිරීක්ෂණය කළා ඇති. එන අපට පැහැදිලින කාරණා තමයි නේද අර අපි කතා කරපු කාරණා හතර ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ඡායාරූප ශිල්පීය නිපුණතාව සංවර්ධනය කර ගැනීමේදී. ඒ වගේම කැමරාවේ තාක්ෂණය කියන කාරණාවත් වඩා වැදගත් වෙනවා නේද අපට ඡායාරූපියට කෙනෙක් හසු කර ගැනීමේදී. ඒ ඡායාරූප ශිල්පියාගේ තෙවෙනි ඇස බවට පත් වෙන්නේ නේද කැමරාවෙනේ. එතකොට කැමරාව තුල මූලික කරගෙන කොහොමද මේක අපි නිසියාකාරව දැහගන්නේ කියන කාරණාව ගැන අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. මොකද හේතු සාධකයේ බවට පත් වෙන්නේ අපි දර්ශනය නිසියාකාරව ග්‍රහණය කරගන්නවා හා සමානවම. මොකද ඡායාරූපයක් තුලින් යම් කිසි නේද අදහසක් ඒ බලන කෙනා තුල නිර්මාණය කරන්න අපි සමත් වෙනවා. දැන් අපි දන්න පැරණි චීන කියමනක් තියෙනවා වචන 1000කට වඩා ඡායාරූපයක් වටින්නේ කියලා. එතකොට වචන 1000කින් කියන්න පුළුවන් දේවල් වලට වඩා දෙයක් ඡායාරූපයකින් ඉදිරිපත් කිරීමට හැකියාවක් අවකාශයක් ලැබුණාය කියන කතාව අපට අධ්‍යයනය කරන්න හැකියාවකුත් අවකාශයක් ලැබෙන නිසා මේ ඡායාරූප ශිල්පීය තාක්ෂණය පිළිබඳවත් අවධානය යොමු කිරීම පුතේ වඩා වැදගත් වෙනවා ඡායාරූප ගැනීමේදී. ඔබ සමහර වෙලාවට කිසිම දිනයක කැමරාවක් ඔබේ දෑතින් අලලා නොතිබෙන්න පුළුවන්. හැබැයි එහෙම කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. ඔබට පුළුවන් අපි මේ කියලා දෙන ස්වරූපයේ නැත්තම් මේ කියන නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා ඔබට ලබා දෙන මාර්ගෝපදේශ උපයෝගී කරගෙන ඇතරම හොඳ චාරුප ශිල්පියෙක් බවට ඔබටත් පත් වෙන්න පුළුවන් කියන කාරණාවත් පුතේ හිතට ගන්න. එතකොට මේ චාරුප ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට නේද ඔබ දකින්න දර්ශන ඉස්සලා දකින්න ඔබේ ඇසින්නේ. ඒ ඇසින් දකින දේ නේද කැමරාවත් මූලික කරගෙන ඒක සටහන් කරගන්නට ඇසින් දකින දේ කැමරාව මූලික කරගෙන ඔබ නිසි ආකාරව නේද නිර්මාණාත්මක ලෙස ඒ ලබා ගැනීම ඔබේ මනස නිරෝගීව තියෙන එකත් මෙහිදී වඩා වැදගත් වෙන හොඳ ඡායාරූප ශිල්පියෙක් නා. කේන්ති ගන්න එහෙම හොඳ නෑ. මොකද ගොඩක් වෙලාවට සමහරලාට දැන් අපි දර්ශනය හසු කරන කෙනා අපි කියන විදිහට හිටියේ නැත්නම් එහෙම කේන්ති ගිහිල්ලා එහෙම හැසිරලා වැඩ එහෙම අපි කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? ඇතර අපට අපි හිතේ තියෙන නිර්මාණශීලී ස්වභාවය අපේ මනසින් නැත්නම් අපේ හිතින් ඈත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා චාරුප ශිල්පීය නිපුණතා සංවර්ධනය කර ගැනීමේදී මනස නිරෝගී තබා ගැනීමත් අතිශය වැදගත් වන සාධකයක් කියන කාරණාවත් හිතට ගන්න. මේ සඳහා අපට උපයෝගී කරගන්න පුළුවන් මේ සහ අපි උපයෝගී කරගන්න චාරුප ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපි කතා කරන එකක් මේ සේයා පටල යොදන කැමරාව. දැන් බලන්න ඔබේ මේ අර පෙළපොතේ මේ ගැන සඳහන් වෙලා තියෙන සේයා පටල යොදන කැමරාවත් ඒ වගේම ඩිජිටල් කැමරාවත් ඡායාරූප සහිතව ඔබට නැරඹීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන ඒ ගැන අවධානයෙන් යොමු වෙන්න කියන කාරණාව පුතේ මම ඔයාට සඳහන් කරනවා. මොකද හේතුව මේ එතකොට අර මූලික අදහසක් මේ ඔබ සතුව තියෙන කැමරාව හෝ එහෙම නැත්නම් ඔබ මිලදී ගන්න ඉන්නවා නම් එහෙම නැත්නම් සමාලාට මේ භාවිතර ගන්න ඉන්නවා නම් එහෙදි මේ කැමරාව වර්ග දෙක පිළිබඳව අවධානයක් ඇති කර ගැනීම වඩා වැදගත් කියන එක අපි ඔබට සඳහන් කරන්න ඕන. ඒ වගේම මෙතනදී තියෙනවා මේ ගුරුතුමා සහ ඒ වගේම සිසු කණ්ඩායමක් අතර දෙබස් ඇසුරු කොටගෙන මේ පාඩම ඔබට තේරුම් ගන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරපු අදහසක් තියෙනවා. අන ඒ තුලින් මේ ඡායාරූපකරණය ගැන අවධානය යොමු කිරීම කියන කාරණාවත් වඩා වැදගත් වෙනවා කියලා සඳහන් කරන්න ඕන. ඒ වගේම දකින්න එතන එක ඡායාරූපයක් තියෙනවා මේ අලි රංචුවක් ඩැහැගත් ඡායාරූපයක්. ඒ වගේම තනි අලියෙක් සහ ඒ වගේම තුම්පත්රයන් සහ අලින්ගේ ක්‍රියාකාරකම් දැහැගත්තු ඡායාරූප කිහිපයකත් අපට දකින්න හැකියාවක් ලැබෙනවා. මේ සාර්ථකව ඡායාරූපගත කරපු ඡායාරූප කිහිපයක්. එතකොට ඇත්තටම ඔබ සමහරලාට විනෝද චාරිකාවක් එහෙම යන අවස්ථාවකදී නේද ඔබට ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නේද දිය ඇලි වගේ දේවල් නේද ඒ වගේම ඒ දේවල් නරඹන්න ගියාට පස්සේ කොහොමද මේ ඡායාරූපයට සම්පූර්ණ නිර්මාණශීලී විදිහට මේ ලබා ගන්න කියන කාරණාව පිළිබඳව සැලකිල්ලක් භාජනය කිරීම වඩා වැදගත් වෙනවා. එතකොට අපි දන්න කාරණේ තමයි දැන් මේ නිශ්චල ඡායාරූපකරණයේ විශේෂතා ගැන කතා බහ කරනකොට වඩා වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. අර මේ එකක් තමයි දැන් අර ගත වී යන කාලයෙන් එක් මොහොතක් නවතා ගැනීමට නිශ්චල ඡායාරූපයට හැකියාවක් ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාට නේද අපි සිදුවීමක් ඔබේ ළමා කාලේ ලබාගත් ඡායාරූපයක් දිහා බලන්නකෝ. එතකොට ඔබේ ළමා කාලේ නැවත ඔබට මතක් කර දෙන්නට එය උපයෝගී වෙන ඡායාරූපයක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි යමක් ඇසින් දැක ගැනීමට හැකියවීම නිසා ග්‍රාහකයා තුළ දැඩි විශ්වාසයක් ජනිත කරන්න ඡායාරූප වඩා වැදගත් වෙනවා. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් පුවත්පත් මාධ්‍ය තුලදී ඡායාරූප තමයි පුවත්පතේ සජීවී බව ආරක්ෂා කරලා දීලා තියෙන්නේ. ඊට හේතු සාධකයේ තියෙන්නේ දැන් කිසියම් සිදුවීම පිළිබඳ විස්තර පත්‍රිකා ඕනතරම් කෙනෙකුට ලියන්න පුළුවන්. හැබැයි ඒ සත්‍ය සිදුවීමක් විදිහට සිද්ධ වුණාය කියන කාරණාව දැන හඳුන ගන්න පුළුවන් වෙන්නේ ඡායාරූපයකින්. මට මතකයි 1987 ලංකාවට ආව රජීව් ගාන්ධි කියන අගමැතිතුමා ඉන්දියාවේ. එහිදී ඇති වුණ ගැටලුවක් ඒ ඔය සාම ගිවිසුම අත්සන් කරන්න තමයි එතුමා ලංකාවට ආවේ. ඒතර ලංකාවේ ජනාධිපතිතුමා විදිහට හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ඉතින් මෙයාට ආචාර්ය පෙළපාලියක් කින් විශේෂයෙන් අපි දන්න රාජනායකෙක් පිළිගන්නකොට නේද ආචාර්ය පෙළපාලියක් එහෙම තියෙනවා. ඒ ආචාර්ය පෙළපාලේ හිටියේ එක සෙබලෙක් පහරක් එල්ල කරන්න උත්සාහ කරන තමන් අතේ තියෙන තුවක්කු බන්දේ. ඉතින් මේක ඒ වෙලාවෙ එතන හිටිය චාරුප ශිල්පියෙක් ඡායාරූපගත කරනවා. ඒතොර ඒ ඡායාරූපේ දැනටත් කතාබහට ලක් කරන ප්‍රබල ඡායාරූපයක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ වගේ ඡායාරූප විශේෂයෙන් ඒවා අර ඒ සිද්ධාන්තය නේද සිද්ධ උනාය කියන එක ගම්මි කරගන්න බලපාන ප්‍රධාන කාරණාවක් පුතේ. ඒසා ඡායාරූප කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. පුංචි කාලේ ඔයාට බත් කවපු විදිහ ඡායාරූපයක් සමහරලාට ඔබේ ඇල්බමේ තුල තියෙනවා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට නේද ඔබ ඉස්ලාම් පාසල් ගියේ දවස ඔබේ දෙමාපියන් ඔබව ඡායාරූපගත කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒව දිහා බලනකොට ඔබට කොතරම් දේවල් ඔබේ හිතට එනවද කියන කාරණාව වඩා වැදගත් වෙනවා. ඒ වගේම ඔබේ වැඩිහිටි අක්ක හරි අයිය හරි මේ විවාහ විච්ඡ දවසේ ගත්ත ඡායාරූපයක් ඔබ ගාව තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ හරි අපූර්ව ඡායාරූප බවට පත් වෙනවා. ඔබේ විශේෂයෙන් ඔබේ පුංචි කාලේ ගත්ත ඡායාරූප එකතුවක් ඔබ ගාව තියාගන්න එක නම් අතිශය වැදගත් වෙනවා. ඒක කවදා හරි ඔබ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ ඒවා අන් අයට පෙන්වන්නත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා පුතේ මේ ඡායාරූප කරන්නේ කියන එක ඒ වගේම මේ ඡායාරූප ලබා ගැනීම කියන කාරණාවත් අතිශය වැදගත් වෙන අපේ ජීවිතයට වඩා වැදගත් වෙන පාඩමක් විදිහට අපට මේ පාඩම සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ ඡායාරූප විශේෂතා ගැන කතා කරනකොට තව එකක් අපට කතා කරන්න පුළුවන්. මේ අර වචන වලින් විස්තර කළ නොහැකි බොහෝ කාරණා ඡායාරූප මගින් විස්තර කරන්නට හැකියාවක් අවකාශයක් අපට ලැබෙනවා. එසා මේ නිශ්චල ඡායාරූපකරණය කියන එක අති වැදගත්කමක් සලකන පාඩමක් විදිහට අපට සලකා බලන්න හැකියාවක් අවකාශයක් පුතේ ලැබෙනවා. ඒ නිසා මම කියනවා ඔබට විශේෂයෙන් මේ අර 36 37 136 137 කියන මෙන්න මේ පිටුත් එක්කලා තියෙන මේ ගුරුතුමා සහ සිසුන් අතර කණ්ඩායමක් අතර මේ සංවාදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරන තොරතුරු තියෙනවා පෙළ පොතේ. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒතුළු තවදුරටත් මේ තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මේ ඡායාරූපයේ භාවිතාවේ ප්‍රායෝගික භාවිතය ගැන අධ්‍යයනය කරන ඡායාරූපකරණයේ ප්‍රායෝගික භාවය පිළිබඳ අධ්‍යයනය කරනකොට අපට වඩා වැදගත් වන සාධකයක් විදිහට සැලකෙනවා. විශේෂයෙන් මේ එකක් අපි ගමු. අද මේ ඡායාරූපය ඉතා ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. සමාජයේ නේද කතිකාවන් බවට පත් වෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට මේ ඡායාරූප ප්‍රායෝගිකව වඩා වැදගත් වෙනවා කියන කාරණා අපට ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම ඡායාරූප ශිල්පීය වෘත්තියක් විදිහටත් නේද අද සමාජයේ භාවිතයට ගන්නවා. ඔබ දැකලා ඇති විශේෂයෙන් මේ වෘත්තීය මට්ටමින් ඡායාරූප ශිල්පීය නිපුණතාව සංවර්ධනය කරගත්ත අය තමන්ගේ රැකියාව විදිහට ඒ තෝරාගෙන විශේෂයෙන් අපි දන්නා විවාහ මංගල උත්සව ඇතුළු විශේෂ උත්සව අවස්ථාවලදී ඡායාරූපකරණය සඳහා නේද යොමු වෙන අවස්ථාසහ ඒ සඳහා විශාල මුදලක් අය කරනවා කියලාත් ඔගොල්ලෝ මතක ඇති. දන්නවා නේද? අහලා තියෙනවා. ඒ වගේම තමයි සමහරු මේ විශේෂාංග යක් විදිහටත් ඒ වගේම විනෝදාංශයක් විදිහටත් කලා මාධ්‍යයක් විදිහට ඡායාරූප ලබා ගැනීම කියන කාරණා සිද්ධ කරනවා. සමහර ඔය යාල ප්‍රදේශ වගේ ගිහිල්ලා සතුන්ගේ ඡායාරූප ලබා ගැනීම ක්‍රියාවලියක නිරත වෙන ආකාරයක් අපි දැකලා තියෙනවා. ඒ වගේම කුරුල්ලන්ගේ ඉගිලන ස්වභාවය, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වගේ දේවල් විනෝදාංශයක් විදිහට ඡායාරූප ලබා ගන්න කටයුතු කරන ආකාරයක් අපි හඳුනගෙන ඉන්නේ. ඒ නිසා මේ ඡායාරූපකරණය ප්‍රායෝගික භාවිතය ගැන අධ්‍යයනය කරනකොට වඩා වැදගත් වන සාධකයක් විදිහට අපි සලකන්න පුළුවන් ඔය වෘත්තියක් විදිහට භාවිත කිරීමත් විනෝදාංශයක් හා කලා මාධ්‍යයක් විදිහට භාවිත කිරීමත් වඩා වැදගත් වෙනවා. ඒ වගේම ඡායාරූප ශිල්පී අර විෂයමූලික අවශ්‍යතාවන් විදිහට දැන් උදාහරණයක් විදිහට දැන් තැපැල් හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, ඔය විදේශ ගමන් බලපත්‍රය, ඒ වගේම රීදුරු බලපත්‍රය වගේ ලබා ගැනීමට ඡායාරූප ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ජාතික හැඳුනුම්පතට මේ ඡායාරූප ලබා ගැනීමේදී අපි නේද ඒ එක පුද්ගලයෙකු අපි ලබා ගන්නකොට අර පැහැදිලිව එක කණක් නිරූපණය වෙන ආකාරයෙන් තමයි ඡායාරූපයක් ලබාගෙන පොඩක් අපි පැත්තකට හරවලා ඡායාරූපය ගන්න. අපිට එහෙම පේන්නේ නැහැ සමහරවිට බලනකොට. නමුත් එහෙම ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා මේ නිපුණතාව සංවර්ධනය කර ගැනීම කොතරම් වැදගත්ද කියන කාරණා පිළිබඳව අපට අධ්‍යයනය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ ඡායාරූප ශිල්පය පිළිබඳව පුතේ ඉගෙන ගන්නකොට. ඒ වගේම මම ඔබට මුලින් පාඩම පටන් ගන්න කොටත් කිව්වා මේ පුවත්පත් මාධ්‍යත් එක්කලා ලොකු නැකමක් ඡායාරූප තුල තියෙනවා. ඊට හේතු සාධකයේ තියෙන්නේ දැන් ප්‍රවෘත්ති ඡායාරූප කලාව කියලා වෙන විශේෂේස්ත්‍රයක් කරලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම විශේෂාංග ඡායාරූප කලාවක් කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දැන්වීම් ඡායාරූප කලාව කියලා වෙනමත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ ඡායාරූප කලාව. අපි ප්‍රවෘත්ති ඡායාරූප ගැන කතා කරමු. ප්‍රවෘත්ති ඡායාරූප කියලා. අපි දන්න පුවත්පත් මාධ්‍ය තුලදී ඒ පුවත්පත මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්තිමය වටිනාකම් සඳහා ඇතුළත් වෙන තොරතුරු වලට ඡායාරූපය කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. දැන් මට මතකයි සිදුවීමක් වුණා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී බදුල්ලට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය මාර්ගයේ බිද වැටීමක් පිළිබඳ ඡායාරූපයක් පළ කළා. පළ කළා ඉවර වෙලා මේ හැබැයි ඒ වගේම විස්තර පත්‍රිකාවක මේ සම්බන්ධයෙන් පළ කළා. ඒතර මේ ඡායාරූපය පළ වුණාට පස්සේ පුවත්පතේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේ ගැන හොයා බලනකොට දැන් ඇත්තටම අර ඡායාරූපයේ දාලා තියෙන ස්ථානේ නෙවෙයි කැඩිලා තියෙන්නේ. ඒතර විස්තරයේ තියෙන කාරණාව සත්‍ය. හැබැයි අර ඡායාරූපයෙන් කියන්නේ විස්තරේ වැරදි. එසා පස්සේ අවසානට ලංකාදී පුවත්පතට පවා තොරතුරු කියලා ඒ අදාළ මාධ්‍යවේදියාට අර තමන්ගේ වාර්තාකරණේ කාලයක් නතර කර තබන්නට හේතු සාධකයක් බවට පත්වන මේ වැරදි ඡායාරූපයක් පළ කිරීම කියන කාරණාව. එහෙනම් අපට පැහැදිලි කාරණා තමයි පුවත්පත් කලාව තුළදී මේ ඡායාරූපකරණය කියන එක කොතරම් වැදගත්ද කියන කාරණාව. අපි කිසියම් සිදුවීමක් පිළිබඳ විස්තර පත්‍රිකාවක් ලබා දෙනකොට නැත්නම් ප්‍රවෘත්ති මේ වටිනාකම වලට අදාළ තොරතුරු ලබා දෙනකොට ඊට නිශ්චිත ඡායාරූපයක් අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ වඩා වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙනවා. මට මතකයි ඒ වගේම පසුගිය දිනක පැවතුණු ඔය අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ මගේ සංවිධානය කර උත්සවයකදී කාන්තාවකට පොලිස් නිලධාරීන් පහර දෙන ඡායාරූපයක් පුවත්පතක පළ වුණා. මේ ඡායාරූපය දැක්ක බොහෝ අය සංවේදීව ඒ ගැන සාකච්ඡා කරා. මොකද අර විශේෂයෙන් අර පහර දීම පිළිබඳව සමාජය තුළ දැඩි මේ කතාබහට ලක්වන කාරණාවක් බවට පත් වුණා. එහෙනම් අර ඒකට ප්‍රයෝගී වුණේ විස්තර නෙවෙයි, එතනදී විස්තර පත්‍රිකාව නෙවෙයි, ඒකට ප්‍රයෝගී වුණා අර ඡායාරූපය. එසම බලන්න ඡායාරූපයක් කොතරම් වටිනවද කියන කාරණාව පුවත්පතක ප්‍රවෘත්ති වාර්තාකරණයේ තුලදී. ඒ වගේම විශේෂාංග ඡායාරූප කලාව කියලා කියන්නේ වෙනම අධ්‍යයනය කළ යුතු විශේෂ මාලාවක් ඉදිරි සැලකෙනවා. ප්‍රවෘත්ති කරවඩා වැඩි යමක් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමේදී තමයි අපි විශේෂාංග කලාවක් ගැන අධ්‍යයනය කරන්නේ. එහෙනම් විශේෂයෙන් සති අන්ත පුවත්පත් මේ විශේෂාංග කලාවට වැඩි ඉඩකඩක් වෙන් කළ දීලා තියෙනවා. එහෙනම් මේ විශේෂාංග සඳහාත් ඡායාරූප භාවිතා කිරීම කියන කාරණාව අධ්‍යයනය කිරීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම පුවත්පතක දැන්වීම පළ වෙනවා. මේ දැන්වීම වලදීත් ඡායාරූප අපට භාවිතයට ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔය දැන් ඔබ දැකලා ඇති මේකට වඩා හොඳම කාරණා තමයි ඔබ පුවත්පත් කිහිපයක් ගන්න. පුවත්පත් කිහිපයක් අරගෙන දිනපතා පුවත්පතක් සහ ඒ වගේම සතියන්ත පුවත්පතක් අරගෙන මේකෙන් ප්‍රවෘත්තිමය වටිනාකම තියෙන කාරණා ටික වෙන් කරගෙන ඒ වගේම ඔබේ ගුරුතුමිය හා ගුරුතුමා එක්ක සම්බන්ධ වෙලා විශේෂාංග කලාවට අදාළ වෙන ලිපි ටික වෙන් කරගෙන ඊට අමතරව දැන්වීම කිහිපයකුත් කපලා වෙන් කරගෙන මේ ටික පොඩක් අධ්‍යයනය කරන්න ගන්න. එතකොට අපට මේ ඡායාරූප කලාව ගැන තවදුරටත් අපට ඉගෙන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා ප්‍රායෝගිකව. ඒ වගේම මේ මුද්‍රිත මාධ්‍යට මේ නිශ්චල ඡායාරූප භාවිතා කිරීමේ ලැබෙන වාසි ගණනාවක් තියෙනවා. විභාගයටුණත් මේ ගැන අහන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පුංචි අදහසක් මතක් කර දෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒක තමයි අදහස් ප්‍රබලව ඉදිරිපත් කිරීමට ඇති හැකියාව. එන අදහසක් ප්‍රබලව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනවා. දෙක තාත්වික බව නිසා ග්‍රාහක විශ්වාසනීයත්වය දිනා ගැනීමට හැකිවීම. තුන්වන එක පහසුවෙන් ග්‍රාහක ආකර්ෂණය ලබා ගැනීමට හැකියාවක් ලැබීම. හතරවන එක පහසුවෙන් මුද්‍රණ තාක්ෂණය හා අනුගත වීමට ඇති හැකියාව. ඊළඟ එක ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට ඇති හැකියාව. මෙන්න මේ විදිහට පුතේ මේ ඡායාරූපකරණේ වාසි බොහොමයක් අපට කතා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔබ දැකලා තියෙන මේ අපේ 140 වෙනි පිටුවේ තියෙන අර සිහිවටන ඡායාරූපයක් කියලා 1996 ලෝක කුසලාන දිනා ගැනීම පිළිබඳව තිබෙන ඡායාරූපයක්. විශේෂයෙන් මෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවකට නායක අර්ජුන රන්තුංග මහත්මයා ඉන්නවා කුසලානේ සුරැකිව තබාගෙන. නේද විශේෂයෙන් අපි නේද සීමිත තරඟ වලදී ලබාගත් පළමු ලෝක කුසලාන ජයග්‍රහණයේ විදිහට තමයි සැලකෙන 1996 මේ ලබාගත් ජයග්‍රහණේ. ඉතින් මේ ඡායාරූපයේ දිහා බලනකොට නේද තරුණ වයසේ ඉන්න අර්ජුන රන්තුංග ක්‍රීඩකයා අපට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් ඔහුගේ ඡායාරූපයකුත් සහ ඒ කාලේ ඡායාරූපයත් එක්ක සංසන්දනය කරා නම් නේද අපට මේ අර කෙනෙක්ගේ නේද ස්වභාවය ගැන පවා හරි අපූර්වට අපිට කියන්න හැකියාවක් ලැබෙනවා මේ ඡායාරූපත් එක්කලා. නේද? එතකොට අද වෙනකොට එතුමා නේද කාලයක් മന്ത്രിවරයෙක් විදිහට ඇමතිවරයෙක් විදිහට කටයුතු කළා. එදා ක්‍රීඩකයෙක් විදිහට ලබාගත්තේ ජයග්‍රහණය පිළිබඳව නේද මේ ඡායාරූපයත් එක්ක අපිව නැවත අරගෙන යන්න හැකියාවක් ලැබෙනවා 1996 ලෝක කුසලාන තරංගයේ දක්වා රැගෙන යන්නත් මේ අපට උපකාරී කරනවා කියන කාරණාව සඳහන් කරන්න පුළුවන් පුතේ මේ ඡායාරූපය අපි දකිනකොට ඒ වගේම සිනමා හා රූපවාහිනි මාධ්‍ය නිශ්චල ඡායාරූප භාවිතය ගැනත් අපට කරුණු කාරණා සඳහන් කරන්නට ඕන අපි දන්න සිනමාව කියලා කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් රූපවාහිනි කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් චලන මාධ්‍යයක් මේ දෙකම හැබැයි මේ චලන මාධ්‍යයක් වෙන මාධ්‍යයන් වලදී මේ නිශ්චල ඡායාරූපකරණයේ පුතේ භාවිතයට ගන්නවා පළවෙනි කරුණ තමයි රූපගත කිරීම වලදී පාත්‍ර වර්ගයාගේ දර්ශන වල අංග රචනා වස්ත්‍රාභරණ හා පසුතලයේ ආදී අඛණ්ඩතාව පවත්වා ගැනීමට ඔන්න අපට මේ ඡායාරූප භාවිතයට ගන්න සිද්ධ වෙනවා දෙවෙනි කරුණ තමයි සිනමා නිර්මාණයක ප්‍රචාරණ සඳහා කියන පෝස්ටර් පත්‍රිකා පෝරු පින්තූර ආදියට ඇතුළත් කරන්න උන අපට භාවිතයට ගන්න පුළුවන් වෙනවා ඡායාරූප තුන්වෙනි එක සිනමා කර්මාන්තයේ නියැලෙන ශිල්පීන්ගේ දත්ත හා තොරතුරු සම්පාදනය ජනප්‍රියත්වයේ ගුණංගවීම හා පෞද්ගලික මතක සටහන් පවත්වා ගැනීම කියන කාරණාවටත් අපට ඡායාරූප ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම සිනමා සමරු ග්‍රන්ථ විචාර ග්‍රන්ථ සංගරා සමරු කලාපහාදී සිනමා සාහිත්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමටත් ඕන් අපට ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම සිනමා විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහ අධ්‍යයන කටයුතු වලටත් ඡායාරූප අපර උපයෝගී කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සිනමා නිර්මාණ පිළිබඳ මුද්‍රිත මාධ්‍යයන් කරන වෙළඳ දැන්වීම හා විශේෂාංග වලට ඇතුළත් කිරීමටත් අපට ඡායාරූප භාවිතයට ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා කියන කතාව පුතේ අපි ඒට සඳහන් කිරීමට හැකියාවක් ලැබෙනවා. එහෙනම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන සිනමාව තුලත් ඒ වගේම රූපවාහිනි මාධ්‍ය තුලත් මේ ඡායාරූපකරණය අපි භාවිතයට ගන්නවා කියන කතාව පැහැදිලි කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා දරුවෝ. අපි යොමුයෙන් පුතේ මේ සේයා පටල වර්ග ගණනාවක් අපට හඳුනගන්න පුළුවන් මේ කැමරාකරණය පිළිබඳ ඉගෙන ගන්නකොට එකක් අපිට කතා කරන්න පුළුවන් කළු සුදු සේයා පටල. ඒ වගේ වර්ණ සේයා පටල. ඊළඟට ඍණ සේයා පටල සහ වර්ණ විනිවිදක සේයා පටල විදිහට සේයා පටල ගණනාවක් අපි උපයෝගී කරගන්නවා මේ ඡායාරූපකරණය තුලදී විශේෂයෙන්ම ඔය අර සියා පටල අපි භාවිතයට ගන්නකොට වඩා වැදගත් වන සාධක කිහිපයක් තමයි අපි මේ යටතේ සාකච්ඡා කරන්නේ ඒ හරහා ලබාගත් ඡායාරූප කිහිපයකුත් ඡායාරූප ගුණයකුත් 145 වෙනි පිටුවේ සඳහන් වෙනවා ඒ ගැනත් අවධානයෙන් ඉන්න එය වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙනවා මේ සියා පටල පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ඔබට දැකලා ඇති මේ සේයා පටලය දල සේයා පටලයක් මෙතන රූප රාමයක් එක්කලා ඔබට මේ දර්ශනය වෙන්න සලස්සලා තියෙනවා. එතකොට මේකේ බලන්න මේ අර හරියට අපි චිත්‍රපටි කර්මාන්ත සඳහා උපයෝගී කරගන්න මේ සේයා පටලයක්කුත් මේ ස්වභාවයෙන් තමයි තියෙන්නේ. නමුත් මේක අපි දන්නා කැමරා තුළ මේ සේයා පටලේ රඳවන්න උමනා කරනවා. ඉතින් මේක අපි සේයා පටලෙන් ඔය දැකලා ඇති සේයා පටලේ තියෙන සිදුරු කිහිපයක් තියෙන මේ සිදුරු කට සම්බන්ධ කළ තමයි සියාපටේ රඳවලා ඒ දහවණේ වෙන්න පුළුවන් ආකාරයට මේ සකස් කරලා තියන්නේ විශේෂයෙන් ওই සියාපටල යොදන්න පුළුවන් කැමරා තුල ඊට පස්සේ මේකේ ප්‍රමාණයකුත් තියෙන අපට ඒක ඇත්තරම ඒ සියාපටලයක් මිලදී ගන්නකොට සඳහන් කරනවා එකකින් කොතරම් ප්‍රමාණයක් ෆොටෝස් අපට ගන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් ඇත්තරම ඒ ප්‍රමාණය පමණයි අපට ඒ සියාපටලයකින් ගන්න. ඒතකොට සියාපටලේ අවසන් වෙනවා. පස්සේ සියාපටලේ නැවත රිවයින් කරලා අපි කියන්නේ නැවත මේක යථා තත්ත්වයට පත් කළා තමයි අපි කියන්නේ ආලෝකයේ වැදෙන්නේ නැති වෙන විදිහට ඒක ආවරණය තුල රඳවලා ගිහින් දෙනවා විශේෂයෙන් මේ ස්ටුඩියෝ එකට ගිහින් දීලා අපි එතනින් තමයි ඉස්සර ඡායාරූප ලබා ගැනීම ක්‍රියාවලිය සිදු කරන්නේ. නමුත් අපි දන්නා ඩිජිටල් කැමරා වලදී නේද ඒ සඳහා තියෙන්නේ මේ චිප් එකක් ඒ චිප් එක මෙමරි චිප් එකක් ඒ චිප් එක උපයෝගී කරගෙන අපට පුළුවන් ඒ පරිගණකය අනුසාරයෙන් මේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් අපට ලැබෙනවා. 147 වෙනි පිටුවේ පුතේ සඳහන් වෙනවා මේ ඔය මෙමරි චිප් එක සම්බන්ධයෙන් අපි සිංහලෙන් කියන මතක කාඩ් පතක නේද ගබඩා කළ හැකි ඡායාරූප ප්‍රමාණය සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් සඳහන් වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔබට තවදුරටත් මේ ගැන අධ්‍යයනය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට මේ මතක කාඩ් පතක ධාරිතාව ප්‍රමාණය හඳුනගෙන තමයි අපි ඇත්තටම මේ ඡායාරූපකරණය තුළ නිරතෙන් වෙන්නට උවමනා කරන්නේ. රූපයේ ගබඩා කිරීම සඳහා වෙන ඉඩ ප්‍රමාණය ගැනත් මෙහිදී අවධානයට ගන්නට සිද්ධ වෙනවා නේද. එතකොට මේ අර මෙගා බයිට් ඊට පස්සේ ගිගා බයිට් නේද මේ මේ මූලික කරගෙන අපි ගොඩක් වෙලාවට මේ මතක කාඩ් පතක් මිලදී ගන්නෙ. එතකොට ඒ ප්‍රමාණය අනුකූලව ඇත්තටම ගබඩා කරලා තියන්න පුළුවන් ඡායාරූප ප්‍රමාණය වෙනස් වෙන්නට හැකියාවක් අවකාශයක් තිබෙනවා. මේ බලන්න මෙතන තියෙනවා මේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීම පිළිබඳ ගුණාත්මක භවින් අඩු ඡායාරූපයක් සහ ගුණාත්මක භවින් වැඩි ඡායාරූපයක්. කෙනෙකුට මේක ගහණය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පුංචි ගැටලුවක් ඇති වෙන්න හැකියාවක් අවකාශයක් තිබෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙකම එකයි කියලා. නමුත් අර මේ ගුණාත්මක කියන කාරණාව තුළදී මොකද මේක අර හේතු සාධක වෙලා තියෙන්නේ. දැන් ඔබට පෙළපොතට මේක මුද්‍රණය කරලා ලබා දෙනකොට මේ ඡායාරූප දෙකම එක වගේ අපිට හැඟීමක් ඇති වෙනවා මෙතන. නමුත් ඇත්තරම මේක ගුණාත්මක භවින් වැඩි ඡායාරූපයක් අපිට ලබා ගැනීම කියන කාරණාව තුළදී මේ ප්‍රායෝගිකව අත්විඳීම තමයි අපට වඩා වැදගත් වෙන්නේ. එහෙම නම් මේක තේරුම් ගන්න හැකියාවක් අවකාශයක් පුතේ අපට ලැබෙනවා. අපි පුංචි විමසීමක් කරමු මේ අංකිත හෙවත් ඩිජිටල් ඡායාරූපකරණයේ විශේෂතා ගැන අපි සාකච්ඡා කරනවා මේ පාඩම තුලදී. මොකද ඒක වඩා වැදගත් වෙනවා. දැන් මොකද මේ ක්‍රමවේදයෙන් අපි දැන්ට භාවිතර ගන්නෙ. පළවෙනි එක තමයි ඉහළ ආලෝක සංවේදීතාවක් දක්වන නිසා අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුවත් ඡායාරූප ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ සමේ අංකිත හෙවත් ඩිජිටල් ඡායාරූප ක්‍රමයේ වර්තමානයේ භාවිතා කිරීමට වඩා වැදගත් වෙනවා. ඊළඟ තමයි මූලික වශයෙන් උපකරණ මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන නිසා සියපටල මිලදී ගැනීමට සිදු නොවීමෙන් අර අනවශ්‍ය වේදමක් අපට දැරීමට සිදුවන්නේ නැහැ. ඊළඟට ලබාගත් ඡායාරූපේ ඒ අවස්ථාවේදීම නරඹන්න පුළුවන් වෙනවා කැමරාව තුලදීම. ඊළඟට රසායනික ඡායාරූපකරණයේදී මෙන්න අර පැසුරුම් කරණය සඳහා කාලයක් ගත වෙන්නේ නැහැ. නැවත අර සකස් කිරීමට කාලයක් ගත වෙන්නේ නැහැ. ඊළඟට අර ඡායාරූපේ බලලා අපට ඒක අවශ්‍ය නැත්නම් ඉවත් කරන්නත් පුළුවන් වෙනවනේ. නේද? අවශ්‍ය නැත්නම් මකල දාන්න පුළුවන් අපට. ඒ කියන්නේ ඒකෙන් අපට හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ කාඩ්පතේ දහරිතාව රඳවා තබා ගන්න. හැබැයි එහෙම වෙන්නේ නැහැ සියාපටල ඡායාරූපකරණයේ තුලදී. ඒ වගේම තමයි පහසුවෙන් පරිගණකය එක්ක සම්බන්ධ කරලා අපට මේ ඡායාරූප ලබා ගැනීමටත් ඕනම් පරිගණකයකට ගබඩා කරලා නැවත නේද මේ අපට ඡායාරූප ලබා ගැනීමේ හැකියාවකුත් අවකාශයක්කුත් ලැබෙනවා. ඒ වගේම අර විදුලිය තැපෑල අන්තර්ජාලය ජංගම දුරකථන මාධ්‍යත් එක්කලා පහසුවෙන් සම්බන්ධ කරගන්නත් අපට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අර අංකිත දත්ත ගොනු වශයෙන් ගබඩා කරලා කාලාන්තරයක් තබා ගැනීමටත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම විශේෂ සමාජ මාධ්‍යයට උදාහරින්න අන්තර්ජාලයට උදාහරින්න වගේ කාරණාවලදී මේ ඩිජිටල් ඡායාරූපකරණයේ සුවිශේෂී වෙනවා. ඒ නිසා මේ අංකිත හෙවත් මේ ඩිජිටල් ඡායාරූපකරණයේ කෙනෙක් විශේෂ ලක්ෂණ වලින් සමන්විත වෙනවා කියන කාරණාත් පුතේ අපි හිතට ගන්නට උවමනා කරනවා. ඒ වගේම මේ අර කැමරා කරන ගැන කතා කරනකොට දැන් ගොඩක් වෙලාවට මේ කැමරා ශිල්පියා විසින් ක්‍රියාත්මක කරන කැමරා වර්ගත් ඒ වගේම ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වන කැමරා වර්ගත් අපට හඳුනා ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා මේ කැමරා වර්ග පිළිබඳව අධ්‍යයනය කරනකොට විශේෂයෙන් මේ අර ස්වයංක්‍රීය කැමරාවත් ඒ වගේම කැමරා ශිල්පියා විසින් ක්‍රියාත්මක කරන කැමරා වර්ගත් ගණනාවක් තිබෙනවා කියන කාරණා පුතේ අපි සඳහන් කරනවා. ඒ ගැන අධ්‍යයනයක නිරත වීමත් වඩා වැදගත් වෙනවා. ඒ වගේම මේ ඡායාරූපයක් අපි ගන්නෙ කොහොමද? මේ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙන ගැටලුවක්නේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කරුණු තුනක් නැත්නම් පියවර තුනක් අපට තිබෙනවා. එකක් තමයි මානය. මානය කියලා කියන්නේ අරමුණට අනුව ඡායාරූපයට හසු කරගන්නේ කුමක්ද කියලා අපි තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපි මානය කියලා කියන්නේ. නාභි ඉල් දෙවෙනි එක තමයි නාභිගත කිරීම. නාභිගත කිරීම කියන්නේ අර කාචය සීරුවට මාරු කරමින් අපි කොහොමද මේ අපේ ඡායාරූපය නේද අවශ්‍ය තැනට අපි යොමු කරගන්නේ කියන එක. ඊළාට ඊළඟ තමයි අනාවරණය නේද? අපි ඊට පස්සේ මොකද කරන්නේ? ආලෝකයේ පාලනය කරමින් නේද ප්‍රතිබිම්බයත් එක්කලා මේ ඡායාරූපය ලබා ගැනීම මේ ක්‍රියාවලිය සිදු කිරීම තුන්වන කාරණා විදියට නැත්නම් තුන්වන පියවර විදියට අපට සාකච්ඡා කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. මේ ඡායාරූප ගන්නකොට මේ කලබල වෙන්න එපා. හැබැයි සමහර වෙලාවට අපි කුරුල්ලෙක්ගේ නේද ස්වභාවය නිරීක්ෂණය කරන ඡායාරූපයක් ගන්නවා කියනකොට එතකොට අපිට ටිකක් කලබල වෙන්න සිදෙන යා ඉගිල්ලා ගියොත් එහෙම අපිට ඡායාරූපෙට හසු කරගන්න බැරි වෙයි. හැබැයි සමහර වෙලාවට ඉගිල්ලා යනකොට ඊට වඩා හොඳ ඡායාරූපයක් අපිට නාභිගත කරගන්නේ හැකියාවක් අවකාශයක් ලැබෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි කලබල වෙන්නේ නැතුව ඉතා සැලසුම් සහගතව මේ පියවර අනුගමනය කිරීම කියන කාරණාවත් ඡායාරූපකරණයේදී වඩා වැදගත් වෙනවා. එතකොට ඡායාරූපකරණයේදී අපි ඒ ඡායාරූපය හසු කරගන්න ප්‍රමාණයේ ස්වභාවයේ එවගේම අපි ඉන්න මේ අපි කියනවා ඉරියව්ව නැත්තම් ඇන්ගල් එක කියන එකත් වඩා වැදගත් වෙන සාධකයක් බවට පත් වෙනවා. විශේෂයෙන් නේද ක්‍රියාකාරී චාරූප වගේ දේවල් ලබා ගන්නකොට ඒ ගැන දැඩි සැලකිල්ලක් දක්වලා අපි ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. ඉතින් ඇතරම ඔබට චාරූප ගණනාවක් මේ හා සම්බන්ධව ලබා දීලා තිබෙනවා මේ පෙළ පොතේ. ඒව ගැන අවධානයෙන් මේ පාඩම බලන ගමන් සමාවෙන්න මේ පාඩම අහන ගමන් ඔබ විශේෂයෙන් මේ ඒ චාරූපත් බලන්න. එතකොට මේ අපට තේරුම් ගන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම අපි කාච වර්ග ගණනාවක් තිබුණා. ඒකත් තමයි සාමාන්‍ය කාච, ඒ වගේම දුර රූප කාච, පුලුල් කෝණ කාච, යුහුමු කාච කියලා මේ අපට අර සූම් කරගන්න පුළුවන් කාච විදිහට කාච වර්ග ගණනාවකුත් අපට අධ්‍යයනය කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මේ අපි කැමරාව හසු කරගන්නකොට නේද දැන් කෙනෙක් කොයි ආකාරයෙන්ද අපි හසු කරගන්නේ? අර පටු කෝණය, සාමාන්‍ය කෝණය සහ පුලුල් කෝණය කියලා. අර නාභියේ දුර වැඩිවෙත්ම අපට ඒ කෝණය වෙනස් වීම පිළිබඳවත් අපට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා මේ ඡායාරූප ලබා ගැනීමේදී. එසා විශේෂයෙන් මේක අපට ප්‍රායෝගිකව ඔබේ පාසල තුලදී ඔබේ ගුරුවරයෙක් කළ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා නම් අතිශය වැදගත් වෙන සාධකයක් බවට පත් වෙනවා මේ පාඩම ගැන අපි සාකච්ඡා කරනකොට. එනිසා විශේෂයෙන් අපට වඩා වැදගත් වෙනවා මේ ඡායාරූපකරණය පිළිබඳව. ඒ වගේම ඡායාරූප ගැන අධ්‍යයනය කිරීම කියන කාරණාව වඩා වැදගත් වෙන සාධකයක් බවට පත් වෙනවා. එනිසා විශේෂයෙන් පෙළ පොතේ සඳහන් වන කාරණා පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙය සැලසුම් කරන එක ඔබට පැවරණ කාර්යයක් බවට පත් වෙනවා. එහෙනම් අපි අද දවසේ නේද නිමාවටපත් කරනවා මේ ඡායාරූපකරණය පිළිබඳව කතා කරපු කතිකාව. ඉතින් ඔබට විශේෂයෙන් ඉදිරියේදී සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙනවා 11 වසරට අදාළව සංවිධාන මාධ්‍යදීනේ පාඩම් පිළිබඳව ඔබට ඉගෙන ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒකට සඳහන් කරනවා. එහෙනම් අද දවසේ අපි නිමාවටපත් කරනවා විශේෂයෙන් ඔබට 10 වසර ඒ වගේම 11 වසර පාඩම් වලට අදාළව වගේම උසස් පෙළ සංවිධාන මාධ්‍යදීන විෂයට අදාළව කරුණු කාරණා දැන හඳුනා ගන්න තිබෙනවා නම් කතා කරන්න. මගේ දුරකථනය මම ඔබට සඳහන් කරන්නම් 077 4922 197 0977 4922 197 197 කියන අංකයට කතා කරන්න. විශේෂයෙන් ඔබට උදව් උපකාර කරන්න පුතේ සූදානම් කියන කාරණාවත් සඳහන් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.